අමර විරමැත්තුමා.
අරු කතානායකතුමනි, කෘෂිකර්ම මාත්‍යන්සේ සහ වැවිලි කර්මාන්ත මාත්‍යන්සේ වැශීෂය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන මේ අවස්ථාවේ අපේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්න කීපයක් තියෙන මං ඒකට අවසානේ පිළිතුරු දෙන්න කැමති. ප්‍රථමයෙන්ම මේකට උත්තේදි මම පැහැදිලිව සඳහන් කළ යුතු වෙනවා, කෘෂිකර්ම මාත්‍යවරයා විදියට මම 2018 මාස කිහිපයක් කටයුතු කරා. ඔබතුමාගේ ප්‍රදේශයේත් ගිහිල්ලා අපි යම් යම් වැඩ කොටස් කරා. ඒ වගේම රට පුරා ගිහිල්ලා ඒ වස්සාවේ වැඩ කොටස් කිහිපයක් සංවිධානය කරා. අපි වෙනකොට මේ වගේම අභියෝගයක් තමයි තිබුණේ. මම මේ වතාවේ අමාත්‍යංශයේ බාර ගන්නකොට තිබුණු අභියෝගය ඒ වතාවෙත් තිබුණා. වීඑස්එන් නිසා විශාල වශයෙන් අඩු වෙලා පොහොර ප්‍රශ්නය නිසා පොහොර නැව් වෙන්නේ නැතුව ගැටලුවකට මුහුණ දුන්න අවස්ථාවේ තමයි මම ඒ අවස්ථාවේ අමාත්‍යංශයේ බාරගෙන අපි සාර්ථකව ඉෂ්ට කිරීමේ ප්‍රතිඵලය විදියට අවුරුදු ගණනාවකට පස්සේ මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා අවුරුදු 40කට පසුව ලැබුණු වැඩිම වීඑස්එන් ඒ අවස්ථාවේ අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. එතනින්දලා තමයි වීඑස්එන් වැඩිවීම වාර්තාවෙන්. නමුත් අවාසනාවට වගේ නැවත මේ අමාත්‍යාංශය බාර ගන්න සිද්ධ වෙන වෙලාව වෙනකොට නැවතත් ඒ වීඑස්එන් අඩු වෙච්ච අවස්ථාවක තමයි මට මේ වගකීම බාර ගන්න සිද්ධ වුනේ. ඒ වෙලාව වෙනකොට ඔබතුමාට සිහිපත් වෙනවා ඇති අරගලයක් නිර්මාණය වුණා. අරගලයේ ආරම්භය මම විශ්වාස කරන්නේ ගොවි ජනතාවට ඇති වුණු ප්‍රශ්නය කියලා. එදා ගොවීන්ට ඒ පොහොර ප්‍රශ්න එක සැරේ ක්‍රියාත්මක කරන්න ඒ හොඳ වැඩ පිළිවෙලක්. නමුත් ඒ එක සැරේ ක්‍රියාත්මක කරන්න යාම තුළ ඇතිවෙච්ච ගැටලුව නිසා තමයි මේ අරගලය නිර්මාණය වුණේ කියලා මම විශ්වාස කරනවා. ගොවි ජනතාව හිටියේ ගොවි බිමේ නෙමෙයි, මහපාරවල්වල උද්ඝෝෂණවල විරෝධතාවල හිටියේ. එවන් අවස්ථාවක තමයි මේ අමාත්‍යංශයේ මට බාර වුණේ. ඒ වෙනකොට ඔබතුමාට මතක ඇති, මේ සියලු දෙනාට මතක ඇති, හාල් මිල රුපියල් 500ට යනවායි කිව්වා. මාධ්‍යවල කිව්ව සමහර අය කිව්ව 18යි කියලා. ඒ වෙලාවේ තිස්ස මහරායම් පැත්තේ ගිහිල්ලා බෙන්ස් කාර් වලින්, BMW කාර් වලින්, V8 වලින් කතරගම ගිහිල්ලා එනකොට වී අරගෙන ආව රුපියල් 200ටත් එහා අරගෙන ආ 220ට වී ගෙන ආපු කට්ටි හිටියා. එහෙම තත්ත්වයක් තුල තමයි මට මේ අමාත්‍යංශේ බාර වුණේ. ඒ වෙලාවේ අපි බාර වුණා මේ අභියෝගාත්මක බව දන්නා. ඒ වෙලාවේ ඔබතුමාලා හොඳටම දන්නවා මම හිතන්නේ පම්බියෝ විතරක් ඒ වෙලාවේ දහස් ගාණක් පුච්චල තිබුණා. මහපාරවල උද්ඝෝෂණ තිබුණු වෙලාවක තමයි මට මේ වගකීම් බාර වුණේ. ඉඳපු අමාත්‍යවරයාට ඇමතුමාගේ වරදක් කියනනේ. නමුත් ඒ ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාත්මක කරන්න යාම තුළ එහෙම විරෝධයක් තිබුණා. නමුත් මම දන්නවා මේක අමාරු බව. අමාරු වුණත් මම මේ වගකීම බාර දුන්නම වගකීම් බාරගත්තා. බාරගෙන අපි පළවෙනියටම අපිට සිද්ධ වුණේ ජනාධිපතිතුමා මැදිහත් කරගෙන අපේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ පෝර පිළිබඳව විශ්වාසයක් ඇති කිරීම. මොකද ඒ වන විට යලකන්නයක් තමයි තිබුණේ. ඒ යලකන්නේ හෙක්ටයාල් 212,000ක් තමයි මගා කරලා තිබුණේ. එතකොට කන්නේ පටන් අරගෙන තිබුණේ. එතකොට නිලධාරින්ගෙන් මං ඇහුවම කිව්වේ 275,000 දක්වා මේක වැඩි කරගන්න මහන්සි වෙනවා කියලා. මොකද ගොවි ජනතාව වර්ජනය කරලා තිබුණේ කුමරු වගා කිරේ. මම ගොවි ජනතාවගේ ඉල්ලීමක් කරා මේ ප්‍රමාණය වැඩි කරගන්න මහන්සි වෙන්න, කොහොම හරි පෝර ටිකක් හරි අපි යූරියා ටිකක් ගෙනල්ලා දෙනවා කියලා. ඒ අනුව මම මේ රටේ ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වෙලාවේ ගොවීන් ඇත්තටම ලොකු විශ්වාසකින් නොවුනත් මේ කටයුත්තට ප්‍රවේශ වුණා. තව කට්ටියක් මේ 212,000 වුණත් වගා කරේ මේ අස්වැන්නක් බලාපොරොත්තු වෙන්නේ මේ ළමයින්ට කැඳ ටිකක් හරි දෙන්න, වී ටිකක් හදා ගන්න ඕන කියලා. ඒ අනුව අපේ වචනේ විශ්වාස කරලා පෝර නැම එන්නටත් පටවන්නටත් ඉස්සෙල්ල ඉඳලා අපි කිව්වා පෝර එනවා කියලා. තමුන්නාසලත් ප්‍රශ්න කරා. හැබැයි අපි කොහොම හරි ඒ පෝර නැම එනවත් එක්කම හෙක්ටයාර් 512,000 දෙගුණයකට වඩා ඒ අපේක්ෂිත ප්‍රමාණයෙන් වගා කරගන්න අපිට පුළුවන්කම ලැබුණා යලකන්. හැබැයි ලොකු සාර්ථක අස්වැන්නක් ගන්න බැරි වුණත් යම් ප්‍රමාණයකට අපි යූරියා දීලා ඒ වෙලාවේ වියදම යම් මට්ටමකට ආවරණය කරගන්න තත්ත්වයකට ගොවින්ට පුළුවන්කමක් ලැබුණා. ඊළඟට තිබුණේ ඊළඟ මාස්කන්. ඒ මාස්කන්නේදී අපි ගෝ තව උත්සාහයක් දරනවා කියලා අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන. ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත විදේශ ආධාර දෙන කණ්ඩායම් ගණනාවක් එක සාකච්ඡා කර අපි FAO එකත් එක්ක ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය USAID ආදී වශයෙන් තිබුණු මේ සංවිධාන ගණනාවක් එක සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලය විදියට ලෝක බැංකුව ඇතුළේ අය අපිට එකඟ වුණා යම් පොහොර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. ඉතින් අපි බලාපොරොත්තු වුණා පොහොර වර්ග 3ම දෙන්න. නමුත් අපිට ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයෙන් ලබා දෙන්න එකඟ වුණු මඩපෝර ටික එතුමාලා ගන්න උත්සාහ දරුවත් ලෝකයේ වෙනාවේ මේ යුද්ධයක් ඇති වෙලා තියෙනවා යුක්‍රේන් වල සහ රුසියා වල ඒ නිසා මේ පෝර નિયમિત වෙලාවට ගන්න බැරි වුණා මහා කන් මේ පාර්ලිමේන්තුවේම ගොඩක් අය චෝදනා කරා මඩපෝර නැතුව කොහොමද වගා කරන්න කියලා මඩපෝර නැතුව වගා කරන්න කොහොමද කියලා ඉතින් ගොවියා අධෛර්ය වෙන විදිය බොහෝ දේවල් ඒ වෙලාවේ මාධ්‍යවලත් ප්‍රකාශ වුණා මම ඒක කියන්න ඕන අපි යූරියා පළවෙනියට ගෙනාපු වෙලාවේ කිව්වා මේ ගෙනව යූරියා බාලපෝර කියලා කිව්වා මේක බාලපෝර කියලා කිව්වා මේ විපක්ෂයේ පක්ෂයක් නියෝජනය කරන නායකයෙක්ම කිව්වා මේ ගෙනාවේ බාලපෝර කියලා ඔබතුමා නෙමෙයි මේ අනිත් කණ්ඩායමේ පක්ෂ නායකයෙක් ඔබතුමා නෙමෙයි කියලා කිව්ව එකනේ නෑ නම කියන්නත් පුළුවන් ඉතින් මේ අනුර කුමාර සානායක මැතිතුමායි වෙලාවේ කිව්වා එතුමාට ලබා දුන්නෝ වැරදි තොරතුරක් මං හිතන්නේ මේ ගොවි සංවිධානය එතුමාට සම්බන්ධ වෙච්ච ගොවි සංවිධානය ලබා දුන්න තොරතුරක් අනුව කිව්වා මේ බාලපෝර තමයි ගේන්නේ කියලා කිව්වා බාලපෝර ගේන්නේ කියලා ඊළඟට තවත් ඒ වගේම දේශපාලන කණ්ඩායම් ගොවි සංවිධාන වලට දැඩි ලෙස ගිහිල්ලා තිබුණා මොකද ඒ වෙලාවේ දේශපාලනය ගොල්ල කරේ ගොවි සංවිධානය එක්ක ඒ නිසා ඒ අය මේකට ලොකු මේ ගොවිතැන අඩාල කරන්න ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගත්තා ඒ බාලපෝර ගේනවායි කියලා ටික දවසයි ඊළඟට කියන්න ගත්තා ඊළඟ කන්නේ අපි මඩපෝර ටික අපිට ගේන්න බැරි වෙනකොටම කුමුරු වගා කරලා වැඩක් නැහැ මඩපෝර නැත්තම් ප්‍රතිපලයක් නැහැ කියලා නවත්තන්න බැලුවා නමුත් අපි කරපු ඉල්ලීම අනුව ගොවි ජනතාව කුමුරු වගා කරා ඊළඟට අපි යූරියා ටික ගෙනා ගෙනාම දෙන්න යනකොට කිව්වා මේ පෝර වල බර අඩුයි කියලා මුදමාල මතක ඇති ඒ ගොවි සංවිධාන බල මණ්ඩලයේ ඉඳපු නායකෙක් පක්ෂයක් නියෝජනය කරන ඔහු කිව්වා මේ මේ පෝර වල බර අඩුයි කිව්වා කිලෝ 3 ගානේ ගහලායි කිව්වා කිලෝ 3 ගානේ හොරකම් කළායි කිව්වා ඒක හොන්ඩරේකින් ගාන හදලා කෝටි ගාණක් ගණන් හැදුවා ඒකට සමහර රාජ්‍ය නිලධාරිනුත් උදව් කරා ඒගොල්ලෝ ඒ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙච්ච කට්ටිය නිසා ඒ අයට තොරතුරු වැරදි තොරතුරු දීලා අවසානයේ අපිට සිද්ධුණා තරාදි දාලා කිරලා දෙන්න පෝර බලන්න මේ කියන්නේ කවදාවත් නොකරපු දෙයක් කරන්න සිද්ධ වුණා තරාදියෙන් කිරලා දාලා කිරලා තමයි පෝර ටික අපි දුන්නේ හැබැයි નિયમિત බර තිබුණා සමහර අය වැඩිෙත් තිබ්බා ඉතින් මේ වගේ සිද්ධීන් අධෛර්ය කරන බොහොමයක් ආවා ඊළඟට ඔබතුමාලාට මතක ඇති මේ පෝරවල පණුව ඉන්නවා කියලා කිව්වා යූරියාවල පණුව ඉන්නවා කියලා කිව්වා ඒ වගේම කාලා පෙන්ව යූරියා සමහර කට්ටි ඒ කියන්නේ මේ ඔක්කොගෙම කිව්වේ මොකක්ද ආයෙත් කිව්වා මේ ඇමති කිව්වට පෝර දෙනවා කියලා පෝර නැහැ කිව්වා යූරි අපේ නැම එනවා ඒගොල්ලෝ ඒක දන්නවා නමුත් මිනිස්සුන්ට කිව්වා පෝර එන්නේ නැහැ මේ මොකද්ද කතානායකතුමනි කිව්වේ මේ කිව්වේ වගා කරන්න එපා වගා කරාට වැඩක් නැහැ බාල පෝර තමයි දෙන්නේ බර අඩුවෙන් දෙන්නේ ඒ වගේම වගා කරාට වැඩක් නැහැ පෝර නැහැ කියලා කිව්වා ඉතින් මේ වගේ ගොවින් අධෛර්ය වෙන ප්‍රකාශ රාශියක් සිද්ධ වෙන තත්ත්වයේ මැද්දේ තමයි අපිට මේ අභියෝගයේ ක්‍රියාත්මක කරන බාරගෙන කටයුතු කරන්න සිද්ධ වුණේ අද මේ වන විට අපි මේ කරපු කාර්යයන්වල ප්‍රතිඵල අත් කරගෙන තියෙනවා ගිය වතාවේ ගිය යලකන්නේ වෙනකොට අපේ පෝර වර්ග තුනම දුන්නා ඒකෙත් මේ පාර්ලිමේන්තුවම කිව්වා වෙලාවට හම් වෙන්නේ නැහැ කියලා නමුත් මම පැහැදිලිව කියනවා මේ වෙලාවේ යම් හදිසි තැන්වල තිබුණ සමහර දේශපාලනය ඈඳගත්තු නිලධාරින්න තැන්වල සුළු ප්‍රමාදයක් ඇති වුණත් නියම වෙලාවට අපි බණ්ඩිපෝර සියලුම දෙනාට නොමිල දුන්නා සමා වෙන මේ මඩපෝර ටික ඒ කියන්නේ TSP පෝර අපේ සියලුම ගොවින්ට නොමිල දීලා ගියේ යල කන්නේ නොමිල දීලා පටන් ගත්තේ කන්නේ පටන් ගන්නකොට කලින් පෝර ටික බෙදලා ඉවර කරා යූරියා අපි රුපියල් 45000ට තමයි 40000ට පෝර තිබුණේ ගරු කතානායකතුමනි අපි මේ වගකීම බාර ගන්න වෙලාවේ මිනිස්සු යූරියා 45000යි සිල්ලරේ ගන්නකොට කිලෝ 5 ගෙනල්ලා තෙල් ගහන ටැංකි ස්ප්‍රේයර් එකේ දාලා ස්ප්‍රේ කරා බලාගෙන ඉන්න බැරි කමට එහෙමයි පෝර පාවිච්චි කරේ හැබැයි ඒක රුපියල් 9000 දක්වා අපි අඩු කරලා පෝර ලබා දුන්නා. ඒ වගේම බණ්ඩි පෝර ටිකත් අපි වෙලාවට ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඉහළම අස්වැන්නක් අපිට ගන්න පුළුවන් වුණා ඒ වගා කර ගොවින්ට. නමුත් අවාසනාවන්ත විදියට අපිට අර පැත්තෙන් වලව කලාපේ නියඟේ නිසා විශාල විනාශයක් සිද්ධ වුණා. අනිත් පැත්තට මාතර ගාල් ඇතුළු ප්‍රදේශවල ගම්මතුර නිසා විශාල විනාශයක් සිද්ධ වුණා. මේ විනාශය මැද්දේ වුණත් අපිට අපේක්ෂිත ප්‍රමාණය අනිත් ගොවින්ගෙන් ලබා ගන්න පුළුවන් වුණා. මට ඒ ගොවි සංවිධාන නායකයෝ කිව්වා සාමාන්‍යයෙන් ගොඩක් අය කියන්නේ නැහැ අස්වැන්න හැමදාම ඇහුවා කියන්නේ අසාර්ථකයි කියලා. නමුත් මේ වතාවේ පළවෙනි සැරේට මම ඇහුවා මේ අවුරුදු ගානකට පස්සේ තිස්සම ආරාමේ ගියාම ගොවි නායකයෝ කිව්වා ඉතිහාසෙ වැඩිම වී අස්වැන්න ලැබුණා කියලා. අනුරාධපුරේදිත් ඒක කිව්වා පොළොන්නරුවේදිත් කිව්වා හැමතැනම මගේ ගොවි සංවිධාන දේශපාලනයෙන් තොර වේලාවේ කියන්න ගත්තා අපිට හොඳ වෙලාවට පෝර ටික ලැබුණ නිසා අනිකුත් අවශ්‍යතා සම්පූර්ණ යෙදවුම් ලැබුණ නිසා ඉන්ධන ටික ලැබුණ නිසා පළවෙනියට කියනවනේ මුල් කන්නේ තිබුණේ ප්‍රශ්නේ තමයි අපිට ඉන්ධන ටික තිබුණෙත් නැහැ අපිට වෙනම ඇමතුමත් එක්ක කතා කරලා තෙල් ටික දෙන්න වුණා QR එකට දෙන තෙල් ටික වෙනස් කරලා දෙන්න වුණා ගොවින්ට එහෙම මේ සියලු තත්ත්වයන් මැද්දේ තමයි අපි කටයුතු කරේ නමුත් අවසානයේ අපිට පුළුවන්කම ලැබුණා ගිය යලකන්නේ අපිට සාර්ථක යලකන්නයක් බවට පත් කරගන්න නියඟයෙන් සහ ගම්මතුරෙන් පීඩාවට පත් වෙද්දී නෑ මං ඔබතුමාලා වැරදි කාර්යයක් කිව්වේ නෑ
කියන தත්ත පැහැදිලි
කරගන්න මම 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 ගරු කථානායකතුමනි මේ කාටවත් වැරද්ද කිව්වා නෑ මේ වැරද්ද තිබුණේ මේ තෙල් නැතුව පෝලිම් වල මිනිස්සු මැරෙන වෙලාවේ ගෑස් වල
ඔව් මොකද්ද
මෙතුමා කියන්නේ නිකන් අපි වැඩේ කරා වගේ තමුන්නාන්සල හිටපු ආණ්ඩුවෙන් තමුන්නාන්ස හිටපු කැබිනට් මණ්ඩලයෙන් තමයි තීන්දුව අරන් මේ රට බංකොලොත් කරේ
මේක පොයින්ට් එකක් නෑ මන් කිව්වා
ගරු කථානායකතුමා මේ වගේ වෙලට වෙලාව දීලා තේරුමක් නෑ මම කිව්වේ නෑ මේ තෙල් නැති වුණේ මේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් කාලේ නෙමෙයි අපේ ආණ්ඩුවේ තමයි අපි ඒක පිළිගන්නවා හැබැයි මේ වගකීම් බාර ගන්නකොට තෙල් ගන්න ගිහිල්ලා මිනිස්සු පොලිමේ මැරෙනවා ගෑස් ගන්න ගිහිල්ලා පොලිමේ මැරෙනවා මිනිස්සු කරන්ට් එක නෑ පැය 13ක් එහෙම වෙලාවක තමයි මේ වගකීම් බාරගෙන අපි ඉදිරියට ක්‍රියාත්මක කරේ. ඉතින් අපි අවසානයේ මේ තත්ත්වය තුළ අපිට ගිය යලකන්නේ අපේ මේ ගිය අවුරුද්දේ නිෂ්පාදනය බැලුවොත්. ඇත්තටම අපි 2022 ඔබතුමා කිව්ව ගණන් නිවැරදි සමහරේ මිල ඩොලර් ගානේ. හැබැයි මෙට්‍රික් ටන් 103ක් කිව්වල 3ට නෙමෙයි. අපිට ලැබිච්ච ආධාරත් එක්ක මෙට්‍රික් ටන් 108ක් විතර අපේ රටට ගේන්න වුණා. ඒකට ඒක අපි පිළිගන්න වෙනවා. අපේ රටේ අවශ්‍යතාවයේ මෙට්‍රික් ටන් 125ක් විතර ඒකෙන් තුනෙන් එකක් අපි රටහල් තමයි 2021 අවුරුද්ද ගෙනල්ලා කෑවේ අපිට එහෙම කන්න සිද්ධ වුණා මොකද මිනිස්සු බඩගින්නේ තියන්න බැරි නිසා ඒ වෙලාවේ රටින් ගෙනල්ලා දුන්න හැබැයි මේ වගකීම අපි බාරගත්තා වගේම ජනාධිපතිතුමත් මට කැබිනට් මණ්ඩලයත් අපේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු නිරන්තරයෙන්ම ඒ සඳහා අපිට යෝජනා ලබා දුන්නා මගේ රාජ්‍ය අමතිවරුත් එක්ක අපි ඒ අනුව ගත්තු ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය විදිය ඒ වගේම අපේ ගොවි ජනතාව අපේ වචනේ විශ්වාස කළා අර දේශපාලන කණ්ඩායම් වගා කරන්න එපා අධෛර්ය වෙන දේවල් කියද්දි වුණත් මේ ගොවි ජනතාව මේ අභියෝගේ බාරගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදියට අපිට මේ පසුගිය මේ 2023 අවුරුද්දේ සහල් මෙට්‍රික් ටොන් අපිට අවශ්‍යතාවයට වැඩිය පරිභෝජනයට අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටොන් 25,40,000ක් මෙට්‍රික් ටොන් 27,50,000ක සහල් නිෂ්පාදනයක් සිද්ධ වෙලා තියෙනවා සහල් නිෂ්පාදනයක් සිද්ධ වෙලා තියෙන මේක වාර්තාවක් එක අතකින් බැලුවොත් ඒ කියන්නේ ඔබතුමාගේ කථානායකතුමාගේ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල මිනිසුන්ට කැඳ ටිකක් බොන්න වී ටිකක් ගන්න බැරි වෙලාවේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ කැඳ ටිකක් බොන්න නියඟය නිසා පීඩාවට කැඳ ටිකක් බොන්න වී ටිකක් ගන්න හාල් ටිකක් ගන්න බැරි වෙච්ච මිනිස්සු ඉන්න රටේ අනිත් ප්‍රදේශවල ජනතාව ලබා දුන්න වස්සැන නිසා මෙට්‍රික් ටන් 102කට වැඩි අතිරික්තයක් එක්ක තමයි අපේ නිෂ්පාදනය අපිට වැඩි කරගන්න පුළුවන් වුණේ මේක මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ඇතිවෙච්ච විශාල පරිවර්තනයක් කියන එක මට බය නැතුව කියන්න පුළුවන්. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි දැන් මේ වෙලාවේ ඔබතුමත් කිව්වා මේකටම අදාළව කියන්න ඕනේ. එහෙමනම් මේ තියෙද්දි ගේන්නේ ඇයි කියලා හයි. ගේන්නේ ඇයි කියලා. මම පිළිගන්නවා අපිට වියලේ මණ්ඩලයට වී සංචිතයක් තියාගන්න බැරි වුණා. මම ලොකු උත්සාහයක් දරුවා. මම මේ පාර්ලිමේන්තුවෙත් කිව්වා එළියෙත් කිව්වා කැබිනට් එකෙත් කිව්වා. මම ලොකු උත්සාහයක් දරුවා වියලේ මණ්ඩලයේ සතුව වී සංචිතයක් තියෙන්න ඕනේ කියලා. නමුත් මට ඒකට මුදල් ලබා ගන්න බැරි වුණා. ඒ බැරි වුණ එකට මට චෝදනා කරන්න බැරි මහා භාණ්ඩාගාරට මුදල් තිබුණේ නැහැ. මම දන්න පෞද්ගලිකව මම ගිහිල්ලා බැලුවා මම ජනාධිපතිතුමත් නියෝගයක් දුන්නා තියෙනවනම් දෙන්න කියලා. මුදල් අමාත්‍යාංශයට මුදල් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නෙට අපිට මුණ දෙන්න සිද්ධ වුණේ. ඒ වගේම බැංකුවලට උනත් ඒ අපිට අවශ්‍ය පහසුකම් දෙන්න බැරි වුණා. එහෙම නොවුනනම් අද හාල් ඇටයක්වත් ගේන්න ඕන වෙන්නේ නැහැ. මොකද අවශ්‍යතාවයට වැඩිය මෙට්‍රික් ටොන් 102කට වැඩිය නිෂ්පාදනය වෙලා තියෙද්දිත් අපිට දැන් කීර් සම්මා හිඟයක් තියෙනවා. ඔබතුමාලා දන්නවා කොහෙලක් ගිහිල්ලා ඇහුවත් මේ සුපර් මාකට් එකවත් කිසි තැනක කීර් සම්මා ටිකක් ගන්න නැහැ. මඩත් කතා කරලා කියනවා දානෙකටවත් ගන්න කීර් සම්මා ටිකක් නැහැ කියලා. මොකද වී තිබුණට මේව තියෙන්නේ මෝල් වල. ලොකු මෝල් වලත් තියෙනවා අනිත් මෝල් වලත් මේ සැරේ මේක හංගගෙන ඉන්නවා. මේක වැඩි මිලට විකුණා. ඒ නිසා තමයි අපිට මේක වෙලා තියෙන්නේ එතකොට කියයි කොහමද ගන්න බැරි කියලා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට මේක වටලන්න බලයක් නැහැ. මෝල් වල තියෙන ඒවා ගන්න බලයක් නැහැ. පාරිභෝගික අධිකාරි පනත මං ඇව්වා. ඒගොල්ල කියන්නේ ඒක දැන් පනත සංශෝධනය කරන මං හිතන්නේ නුදුරේදී පනත සංශෝධනය කරන් මේක කරන්න බැරි වෙයි. දැන්ට මේක ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පාරිභෝගික මේ සිල්ලර වෙලෙන්දර දඩ ගහන එක විතරයි වෙන්නේ. ඒසා මේ ප්‍රශ්න එහෙම විසඳ ගන්න බැහැ. ඒසා තමයි තීන්දුව කරේ මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් තමයි මේ මුල් අදියර විමසීමක් කරේ. නමුත් අවසානයේ අපි 50,000ක් ගෙන්නන අවසර දුන්නා කීරි සම්බවලට සමාන වර්ගයක් ගෙනල්ලා. ඒකත් අපි කිව්වේ ඒක වෙළඳපොළට හිතුමතේ දාන්න බෑ. සතොස සමුපකාර සහ සුපර් මාකට් තරහා රාජ්‍ය ආයතනයකින් ගෙන්නලා ජනාධිපතිතුමාට තියෙන STC ආයතනේ මගින් විතරක් ගෙන්නන්න. ඒ වගේම මේක පාලනයක් යටතේ දෙන්න ගොවි ජනතාවට ප්‍රශ්නයක් ඇති නොවෙන්න මේ වීමෝල් කාර්යයන් ගන්න අසීමිත ලාභය පාරිභෝගිකය තලාපෙලා දාන එකෙන් මුදවා ගන්න වැඩපිළිවෙලකට මිසක් වෙන කටයුත්තකට නෙමෙයි. මම අදත් යෝජනා කරනවා මේ අය පාලනය කරන්න වෙන මොනවාක්වත් නෙමෙයි තියෙන්න ඕන රජයේ සතුව සංචිතය. ඒක වීයලේ මණ්ඩලේ වෙන්න පුළුවන්, සස්වේ වෙන්න පුළුවන්, වෙන කොහේ හරි ආයතනයක සංචිතයක් රඳවා ගන්නකම් අපිට මේ වී හංගගෙන ඉන්න එක මෝල් කාර්ය මෙයා වැඩිමිලට විකුණන එක පාලනය කරගන්න බැහැ. අපිට පාරිභෝගිකය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඉතින් මම හිතනවා දැන් රටේ මූල්‍ය තත්ත්වයේ ඉදිරියේදී සුබ අතට පත් වුණොත් අපිට අවස්ථාව ලබා ගන්න පුළුවන් මේ. එහෙම වුණොත් අපිට මේක පාලනයකට නතු කරගන්න පුළුවන් මේ. ඒ වගේම තමයි දැන් මේ මාස්කන්. දැන් මේ මාස්කන්නේ අපිට දැඩි ලෙස වර්ෂාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසාම තමයි විදුලි බල ඇමතුමත් කිව්වේ දැන් එතුමා කැබිනට් එකෙත් සාකච්ඡා කරේ විදුලි බල මණ්ඩලයට මේක වාසි. වැව් පිරලා ඉතිරිලා නැක වැඩිම වාසිය විදුලි බල මණ්ඩලයට. දැන් එතුමා විදුලිය අඩු කිරීම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා පවත්වාගෙන යන
ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතා නායකතුමා මුල් අසලට පැමිණි.
හමුදාව දාලවත් ඒ තත්ත්වය පාලනය කරගන්න බැරි වුණා. මේ නීතියෙන්ම තමයි මේක වෙනස් කරගන්න ඕනේ. පාරිභෝගික අධිකාරිය දැන් නීතිය වෙනස් කරනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. මේ මෝල් වල හරි ගබඩා වල හරි හංගගෙන ඉන්න ඒවා පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න. ඉතින් මං නැවතත් කියන්නේ අපි හාල් ගෙනීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් අර මේ මෝල් කට්ටිය හංගගෙන ඉන්න නිසාවෙන් කීරි සම්බවලට සමාන දෙයක් ගෙනීම පිළිබඳව මේ මන්ත්‍රීවරුත් ගොඩක් කතා කළා. මොකද මේ නත්තල් කාලේ එන්නේ, උත්සව කාලේ එන්නේ, අඩු ගානේ ගෙදරක ළමයෙකුට ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දෙන්නවත් මේ විදියක් නැහැ සංචාරක ව්‍යාපාරයටත් අවශ්‍යතාවය කියලා. නමුත් කිසිම මම වගකීමෙන් කියනවා අපේ පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය තියෙනවා. මේ මෝල් හිමියන් සහ මේ ගබඩාකරුවන් කරන කාර්ය නිසා තමයි අපිට මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපිට ඒකත් ඉදිරියේදී අපි පාලනය කරන්න විදි දෙකම ක්‍රියාත්මක කරන එකක් පාරිභෝගික පනත සංශෝධනය කළා. එහෙම හංගගෙන ඉන්නේ මේ එළියට ගන්න බලය ඇති කරගන්නත්, ඒ වගේම රජයේ සතුව සංචිතයක් තියාගෙන ඒ වෙලාවට එළියට දාන වැඩපිළිවෙළකුත් දියත් කරන්න අපි කටයුතු කරන්න සූදානමින් ඉන්න බව සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මේ මහකන්නේ විදුලි බල මණ්ඩලයට වගේම අපි අනිත් පැත්තටත් බලාපොරොත්තු වෙන අකණ්ඩ මේ වර්ෂාපතනය තිබුණත් අපි මේ වගා කටයුතු සිදු කරන්න මේ වතාවේ මහකන්නේ සියලුම කුඹුරු අස්වද්දන්න මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. පොහොර මේ වෙලාවේ ලබා දෙමින් තිබෙනවා. අපි බණ්ඩිපොර අපි ළඟ තියෙන්නේ රුපියල් 19,500 වගේ විකුණන්න ගෙනාපු බණ්ඩිපොර තියෙන. නමුත් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා රුපියල් 9,000 බැගින් ඒ බණ්ඩිපොර ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි අපි අනිකුත් පොහොරත් පෞද්ගලික අංශයත් විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තිබෙනවා. ඒ ගොවින් වෙලාවට නියමිත වෙලාවට පොහොර පාවිච්චි කළා. මේ වතාවේ සාර්ථක මහකන්නයක් අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරන්නේ නැහැ ලබන මේ 23 අවුරුද්ද අවසාන වෙලා 23-24 මහකන්නෙන් පස්සේ මේ රටට කාල අතිරික්තයක් අනිවාර්යෙන් වෙනවා. දැන් අපි මන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ප්‍රශ්න ඇති වුණාම උත්තර හොයන්නේ නැතුව අපි වැඩපිළිවෙළක් දැම්මම සකස් කරන්න අතිරික්ත සහල් මොන කාර්යයන් වලටද යොදා ගන්න. අපනයනයට ඒවා යොදා ගන්නවද, එහෙම නැත්නම් ඒවා පිටිකල්ල විකල්ප ආහාර නිෂ්පාදනය සඳහා ඒ යොදා ගන්නවද කියන එක පිළිබඳව දැනටමත් කටයුතු කරන්න කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා අපිට හොඳ වී අස්වැන්නක් අපිට ලැබෙයි කියලා. අපි ඊළඟ අපේ ඉලක්කය තව අපි භෝග කීපයක් වෙන් කරගෙන තියෙනවා. ඒ තමයි අපි හිතුවා මේ ඔක්කොම එකට මේ සම්මර්ධනය මේ වැඩි දියුණු කිරීමට වැඩිය ඒක අපි අත්හරින්නේ නැහැ. තමන් කැමති දේවල් වගා කරන්න පුළුවන් නමුත් අපි වී හැරුණම තවත් භෝග වර්ග කීපයක් අපි ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා ඒ තමයි බඩඉරිඟු ඒ වගේම මිරිස් අර්ථාපල් අර්ථාපල් මේ මේ තුනට අපි ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා මම අපේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා මේවා මේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල් අපි මද්දුම් බණ්ඩාර මැතිතුමා කිව්වා හරි මිරිස් වගාවේ අපි මෙට්‍රික් ටන් 48,500ක් විතර රටින් ගෙනල්ලා තමයි කන් අපි කොච්චර කිව්වත් ඒක තමයි ඇත්ත කතාව හැබැයි දැන් මිරිස් වගාව ප්‍රචලිත කරන නවීන තාක්ෂණයේ තියෙනවා ASMP අපේ ව්‍යාපෘතිය හරහා කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා ඒ තාක්ෂණය ගෙනල්ලා අද ඔබ දකින්න ඇති මම ගිහිල්ලා බැලුවා ඒ ගොවින් එක්ක අපි කතා කරා ගිහිල්ලා බැලුවා මං හැමතැනම අනුරාධපුරයේ එක ගොවියෙක් අක්කර භාගයක් මිරිස් වගා කළා 150,000ක් ගත්තා ඊට පස්සේ මම ඔහු බැලුවා ඔහු තරුණ සේවා නිලධාරී බුද්ධික කියලා ඇවිල්ලා වගා කරන්න පටන් ගත්තා නවීන තාක්ෂණයට තේම හඳුන්වලා දීපො එයා 150,000ක් අක්කර භාගෙන් ගන්න ඊට පස්සේ මම යාපනයේ ගොවියෙක් කියලා බැලුවා මිරිස් වගා එයා 160,000ක් ගන්න වාර්තාවක් තියෙනවා ඊට පස්සේ තිරප්පනේ බන්දුල කියන ගොවියා 184,000ක් ගත්තා ගිය මාසෙ වෙනකොට ඔහු කිව්වා ඔහුගේ වගාව අවසාන කරනකොට 100,000ක් ගන්න පුළුවන් කියලා මිරිස් සක්කර භාගයක් වගා කළා 100,000ක් ගන්න පුළුවන් නම් මොනතරම් ආදායම් රටට වැදගත් ඒ වගේම අපිට මේ තරුණයන් මේකට ආකර්ෂණය කරගන්න කොච්චර පුළුවන් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ වගේ තරුණ කණ්ඩායම් එකතු කරගෙන අපි තරුණ කණ්ඩායම් එකතු කරගෙන මේ වගා ප්‍රචලිත කරා ඒකට අපිට මූල්‍යමය ප්‍රශ්න තියෙනවා විදේශ ආධාර කණ්ඩායම් එක්ක අපි කතා කරගෙන යනවා මේවට අපිට උදව් කරන්න කියලා මිලියනයක් විතර එක්කෙනෙකුට වියදම් කරන්න පුළුවන් නම් අපිට ඒ තරුණේ කවදාවත් ආයේ ආණ්ඩුවේ රස්සා ඉල්ලගෙන යන්නේ නැති තත්ත්වයට පත් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා අද තාක්ෂණය ඇවිල්ලා තියෙනවා ඔබතුමා කිව්වා නවීකරණ ව්‍යාපෘතිය හරහා යම් යම් ගැටලු තියෙන බව නමුත් ඒක සාර්ථක වුණ තැන් තියෙනවා අපනයනය සඳහා ඔබතුමා කිව්වා ඇඹුල් කෙසෙල් අපනයනය සිද්ධ වෙනවා රාජාංගනේ අපි මම දැන් දෙතුන් වතාවක් ගිහිල්ලා බැලුවා ඒක ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා ඇඹුල් කෙසෙල් අපනයනය වෙනවා ඩුබායි වෙළඳපොළට බේබි මනාන කියලා යාපනයේ ඇඹුල් කෙසෙල් අපනයනය සිද්ධ වෙනවා බේබි මනාන කියලා ඩුබායි වලට ඒ වගේම ඇඹිලි පිටියයි හම්බන්තොටයි මැද්දේ තවත් බරකොමුග ආසන්නයේට කච්චිගල්ලාරි වහලා තියෙන වීගොයිපලේ තව ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් මේ වන විට සකස් කරගෙන යනවා ඒ ප්‍රදේශයේ ගොවින් 400ක් මුල් වට එකතු කරගෙන අපි ඒ විදේශ වෙළඳපොළට ඒ නිෂ්පාදනය යවන්න කටයුතු කරනවා ඒකම මම කියන්න කැමති 2018 මම ගිහිල්ලා ආරම්භ කරා වාකරේ ග්‍රීන් කියුකම්බ කියන එක ඒ කියන්නේ අර ගර්කින් වගේ එකක් කොළ පිපිඤ්ඤ එක පොඩි එක ඒක ආරම්භ කරේ 2018 අපේ ඒ ව්‍යාපෘතියට වියදම් කරමු මුළු ඩොලර් ප්‍රමාණයට වැඩිය දැන්ටමත් ඒක ආදායම ඇවිල්ලා තියෙනවා ලංකාවට ලංකාවට ඇවිල්ලා තියෙන රටට ඩොලර් ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඒ ව්‍යාපෘතියට අපි ගිය මුළු මුදලම ඒ ගර්කින් වගාවෙන් විතරක් අපිට ඇවිල්ලා තියෙනවා ඉතින් අපිට මේ ගොඹහෝ හොඳට යන්න පුළුවන් දැන් මේ නවීන තාක්ෂණයේ කඹ වගා කරනකොට ඔබතුමාලගේ මොනරාගල දිස්ත්‍රික්කේ මම ගියා මම්ම ඉඳපු ගස් තියෙන 2018 මං අඹ කලාප හැදුවා මොනරාගල දඹුල්ලේ යාපනේ මං ඒ තුනේම ගිහලා ගස්වල ගෙඩිත් කැඩුවා සමහරව බෑග් දැම්මා මං බැලුවා දැන් එතන හැදුවේ අපි ගස් 80යි 85යි ඒ වගේ තමයි අක්කරයකට දැන් අද මේ ප්‍රදේශයේම අපි ඒක නවීන තාක්ෂණයට තව ගෙනල්ලා දින වැඩි දියුණු කළා ගස් 560ක් අක්කරේ ඉඳන්න පුළුවන් ගස් 560ක් ඉඳන්න පුළුවන් තාක්ෂණය අද ගෙනල්ලා තියෙන නිසා අපි මේ වගේ දේවල් වලට යන්න පුළුවන් පෙර අක්කරයට 1500ක විතර 500 ගානක ඉඳන්න පුළුවන් තත්ත්වේ අද පත් වෙලා තියෙන ඒ වගේ ගෙනියන්න පුළුවන් මට්ටමකට අපිට නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් පස්සම් පස් ශේෂ්ත්‍රය ගත්තොත් මේ කා වෙලාවේ හැටියට මුදේට පැය ගානක් ගියාම මේක ඇති වෙන දෙයක් මේ පස්සම් පස් ශේෂ්ත්‍රය ගත්තොත් මේකේ මුලින්ම තිබුණු මෙතනට මම එනකොට තිබුණු අභියෝගය තමයි බිත්තර රටින් ගේන්නේ මස් රටින් ගේන්නේ ඔබතුමාලා දන්නවා යෝජනාව රටින් ගේන්න මස් කනල්ල කන්න දෙන්න බිත්තර රටින් ගේනල්ල කන්න දෙන්න බිත්තරේ රුපියල් 70ට ගියා කුකුල් මස් 1700ට ගියා අපි වැඩපිල්ලක් හැදුවා බැනුන් අහා හැදුවා වයින් වනින්නේ අපි ඒක ඒක බාධාවක් කරගත්තේ නැහැ ඒක ශක්තියක් කරගෙන අපි වැඩපිල්ලක් හැදුවා ඒකේ ප්‍රතිඵලය විදියට අපිට හදබිම අධිකාරිය හරහා අපි මා පැට 20,000කට වැඩි ප්‍රමාණයක් දුන්නා අපි හදවි මහරා දුන්නා ගම් කුකුල්ලු හදන්න ගම්වලට
ඒවගේ අපේ පස්සම්පත් මණ්ඩලේ පළවෙනි මතාවට හැචින් එක්ස් ගෙනාව රක්කමන බිත්තර ගෙනාව අපි ගෙනල්ල ඒක පැටව් වේගෙන් වැඩි කරා අනිත් ඒ සියලු කටයුතු කරලා ඒකේ ප්‍රතිඵලයේ විදියට දැන් මට බය නැතුව කියන්න බලන්න මේ මාසේ තව පොඩි දවසක් මේ උත්සව සමය නිසා බිත්තර වල ප්‍රශ්නයක් තියේ ජනවාරි වල ඉඳලා බිත්තර මිලේ අඩුවීමක් මිසක් වැඩිවීමක් නැහැ කුකුල් මස් වල මිලේ අඩුවීමක් මිසක් වැඩිවීමක් නැහැ නිෂ්පාදනය අපි වැඩි වෙනවා 2024 අපේ ඉලක්කය දැනටමත් අපි මේ තත්ත්වයේ මැද්දෙත් කුකුල් මස් සහ බිත්තර අපනයනය කරනවා මොකද අපේ රටේ කුරුළුණෙන් තොර කලාපයක් නිසා අපිට එවන්න පුළුවන් මාලදිවයිනේ ප්‍රමුඛ අපේ රටක් ඒ අනුව අපි අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ ඉඳලා බිත්තර අපනයනය කරන කුකුල් මස් අපනයනය කරන රටක් බවට පත් කරන්න අපි අවශ්‍ය පියවර ගන්නවා කියන එකත් සඳහන් කරන්න කැමතියි වැවිලි කර්මාශේෂ්ත්‍රය ගැන ගොඩක් කියන්න තිබුණත් මම මේක අලුතෙන් බාරගත්තේ අපේ රමේෂ් පතන මැතිතුමා ලොකු උත්සාහයක් දැරුවා ඒ තියෙන තත්ත්වය ඉස්සරහට ගෙනියන්න අපි කටයුතු කරනවා තේවගාවේ අඩුවීමක් අපිට ආදායමේ අඩුවීමක් තියෙන එක එතුමා කතා කරා එතුමාට අද වෙලාවල් නැහැ විනාඩි 6යි 5යි අපේ මන්ත්‍රීවරුන්ටත් තියෙන්නේ ඉතින් අපි මේ තත්ත්වය වැඩි දියුණු කරගන්න ඒ වගේම කුරුඳු දෙපාර්තමේන්තුව අලුතෙන් නිර්මාණය කළා තියෙනවා ඒ හරහා එහාට ගෙනියන්න ඒ වගේම නවීන තාක්ෂණය මේවට හඳුන්වලා දීලා පොල් කර්මාන්තය අද විශාල අපිට ආදායම් ලබා ගන්න පුළුවන් මාර්ග තියෙන ඒ කටයුතු වලට අපි දායක වෙන බවත් සඳහන් කරමින් මම අවසාන වශයෙන් ඔබතුමා කියපු කාරණයකට කියන්න කැමතියි මේ කොහොමද වන්දි දෙන්නේ කියලා වන්දි අපි දෙනවා දැනටමත් දෙන්න පටන් අරගෙන තියෙනවා සාමාන්‍යයෙන් වන්දිය දෙන්නේ අවුරුද්දක් එකහමාරක් ගිහිලා තමයි මෙතෙක් වගාහානියකට වන්දි දුන්නේ නමුත් මේ අවුරුද්දේ අපි වන්දිය මේ වෙනකොටත් මාස ගාණක් ඇතුළත දැනටමත් ගිනුම් වලට දීලා තියෙනවා මම්ව ගිහිල්ලා ඇඹිලි පිටියෙත් අපි ගිහිල්ලා මේ ගොවින්ට බෙදලා දුන්නා අපි මේ ඉදිරි මාසයක් ඇතුළත වගේ සියලු දෙනාට වගාහානි සිද්ධ වෙච්ච ගම්මතුරෙන් ඒ වගේම නියඟයෙන් පීඩාවට පත් වුණු අයට මන්දි ලබා දීමට අපි කටයුතු කරනවා අපිට මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියෙනවා ඒ වගේම තමයි පොහොර සඳහා මුදල් ලැබීම අපි පිළිගන්නවා එතන ප්‍රශ්නයක් තියෙනවා මොකද මේකට සමහර අපේ ගොවිජන සේවාවලට අදාළ නිලධාරි කැමති නැහැ මොකද ඒ අය කැමති මේවා පොහොර එනවා නම් එක්කෝ බෙදලා දෙන්න එනවා නම් මේ ගිනුමට සල්ලි අනේකට කැමැත්තක් නැහැ ඒක මම පැහැදිලිව කියනවා අපේ ආයතන මගේ යට තිබුණා වුණත් ඒ අය කැමති නැහැ මේ ගිනුමට ගොවින්ගේ සල්ලි යවන්නේ ඒක නිසා මේ ලේකණ එවන්න ප්‍රමාදයක් තියෙනවා හැබැයි මේ ප්‍රමාදේ මගහරවගෙන අපි ලොකු උත්සාහයක් දරනවා මේ අවුරුද්දේ යම් යම් ප්‍රමාද ඇති වේ හැබැයි හැම කෙනෙකුට මේ මුදල යවන අපි එන අවුරුද්ද එන කන්නේ වෙනකොට මේ සම්පූර්ණ ප්‍රශ්නේ අපිට විසඳෙනවා මේ සම්පූර්ණ ඩේටා බේස් එක අපි හදාගත්තම කෙලින්ම ගිනුමට යවන්න පුළුවන් එතකොට අපි නිලධාරින්ටත් බොහොම පහසුවක් වෙනවා එයාට වැඩ කරන්න දෙයක් නැහැ පෝර බෙදිල්ල පැත්තක දියලා මුදල ගොවියට ගියාම ගොවියා කැමති විදියට මේ කටයුත්ත කරගෙන යනවායි කියන එකත් සඳහන් කරන ඒ වගේම කිරි නිෂ්පාදනය ගැන ඔබතුමා කිව්වා ලක්ෂ 3ක් දෙන්නේ නැහැ NLDB එකේ 28000ක් විතර අක්කර තියෙන්නේ ඒක සඳහා සාකච්ඡාවක් යනවා ඉන්දියාවේ අමුල් සමාගම එක්ක නමුත් අවසාන නිගමන වලට ඇවිල්ලා නැහැ මේ පාර්ලිමේන්තුව දැනුවත් කරනවා මේ කිරි කර්මාන්තේ වැඩි දියුණු කර ගැනීම සඳහා යෝජනාවක් මිසක් කිසිම එකක් විකිනීමක් කළා පැත්තකට වෙන්න බලාපොරොත්තුවක් නැහැ මම අපේ රාජ්‍ය අමාත්‍යතුමාලා හතර දෙනෙක් ඉන්නවා අපේ අමාත්‍යාංශ ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරනවා ඒ සියලුම දෙනාට මා ස්තුතිවන්ත වෙනවා මට ලබා දෙන සහයෝගය පිළිබඳව ඒ වගේම අපේ නිලධාරීන් බොහොම මහන්සියලා වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා වැඩ නොකරන කණ්ඩායමකුත් ඉන්නවා වැඩ නොකරන කණ්ඩායම අපි පැත්තකට තියලා වැඩ කරන මහන්සි වෙන කණ්ඩායමක් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු ආයතන ප්‍රධානීන් ඒ වගේම දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඇතුළු ඒ කණ්ඩායමට මගේ ස්තුතිය පුද කරමින් ඉදිරියේදී අපේ අමාත්‍යතුමාලා ගේ කතාවලදී ඉතිරි කාරණා ඉදිරිපත් කරයි බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කරවා මතෝනේ. ඊළඟට ගරු තවරාජා කලේ අර්සන් කරු මන්තිතුමා. ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
තලමි තංගකින්ද කෞරව ප්‍රතිසභානායකවර්ගලේ இன்றைய தினம் எமது நாட்டின் மிக முக்கியமான துறையாக இருக்கின்ற கம்பத்தொழில் மற்றும் பெருந்தோட்டத்துறை சம்பந்தமான இந்த குளிநிலை விவாதத்திலே எமது மாகாணம் மாவட்டம் சார்ந்த விடயங்களை பேசுவதற்கு சந்தர்ப்பம் கிடைத்திருக்கின்றது மிக்க நன்றி உண்மையிலே இலங்கையை பொறுத்தமட்டில் இது ஒரு விவசாய நாடு நாங்கள் விவசாயத்தை மேம்படுத்த வேண்டும் அதனூடாக பொருளாதாரத்தை மேம்படுத்த வேண்டும் என்ற திட்டங்கள் எங்களுடைய அமைச்சரிலிருந்து எங்களுடைய நாட்டின் ஜனாதிபதி எங்களைப் போன்ற அரசியல்வாதிகளிடம் இருக்கின்றது இல்லை என்று நாங்கள் சொல்லவில்லை இருந்தும் கிழக்கு மாகாணத்திலே 25 மொத்த தேசிய உற்பத்தியில் 25 விதமான உற்பத்தியை கிழக்கு மாகாணம் பெறுகின்றது. அதிலேயும் அம்பாறை மாவட்டம் கிட்டத்தட்ட மொத்த தேசிய உற்பத்தியிலே 22 வீதமான உற்பத்தியை வழங்கிக் கொண்டிருக்கின்றது. குறிப்பாக நாங்கள் கடந்த பெரும்போகத்திலும் கூட எங்களுடைய மக்கள் இந்த விவசாய உற்பத்தி பொருட்களை விற்பனை செய்வதிலே மிகவும் கஷ்டத்தை எதிர்கொண்டிருந்தார்கள். பல நஷ்டங்களை அவர்களுக்கு ஏற்பட்டன. ஏனென்றால் அரசாங்கத்தினால் நிர்ணயிக்கப்பட்ட விலைக்கு இந்த நெல் கொள்வனவு செய்யப்படவில்லை என்கின்ற ஒரு விடயம் இருந்தது. இருந்தும் இறுதியாக அரசாங்கம் அந்த வேலைத்திட்டத்தை முன்னெடுத்திருந்தாலும் நான் அமைச்சரிடம் முன்வைக்கப்படுகிற ஒரு கோரிக்கையை நான் வைக்கலாம் நினைக்கின்றேன். ஏனென்றால் பொன்னர்வை, அன்றாதபுரம், குருநாகல் போன்ற மாவட்டங்களிலே அறுவடை ஆரம்பிக்கப்படுகிற பொழுது நெல் சந்தைப்படுத்தும் சபையினால் இந்த நெல்கள் கொள்வனவு செய்யப்படுகின்றன. ஆனால் எங்களுடைய பிரதேசத்தில் அவ்வாறு கடந்த காலங்களில் கையாளப்படவில்லை. எதிர்காலத்தில் நீங்கள் கையாளுவதற்குரிய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். குறிப்பாக நாங்கள் கூடுதலாக அந்த மாவட்டத்திலே நெல்லை உற்பத்தியை விரிவுபடுத்தியிருந்தாலும் எங்களுடைய விவசாயிகளுக்கு போதிய தெளிவான விளக்கங்களும் வழங்கப்படுவதில்லை. ஏனென்றால் உங்களுக்கு தெரியும், அம்பாறை மாவட்டத்திலே கூடுதலான விளைச்சலை பெறுகின்ற விளைநிலங்கள் இருக்கின்றன. அந்த அடிப்படையில் சில மண்ணை ஆய்வு செய்கின்ற பொழுது நாங்கள் அந்த அதிகாரிகளை அழைத்து அந்த ஆய்வை மேற்கொள்கிற பொழுது காலம் தாமதமாகி அந்த முடிவுகள் எங்களுக்கு கிடைக்கப்படுகின்றன. இது எங்களுடைய விவசாய திணைக்களத்தில் உள்ள பிரச்சனையா அல்லது எங்களுடைய பிரதேசங்கள் அதுக்குரிய கருவிகள் இல்லையா என்கின்ற பல வினாக்கள் இருக்கின்றன. எனவே இந்த விடயங்களையும் நீங்கள் கருத்தில் கொண்டு செயற்பட வேண்டும். மற்றதே கூடுதலாக எங்களுடைய விவசாயிகள் தாங்கள் பெறுகிற லாபத்தை விட மேல்மிச்சமான செலவுகளையும் செலவழிக்க வேண்டிய ஒரு சூழல் இருக்கின்றது. இந்த நிலைமையெல்லாம் நீங்கள் மாற்ற வேண்டும். குறிப்பாக அம்பாறை மாவட்டத்திலே பல இடங்களில் இந்த நெல் சந்தைப்படுத்தும் சபையின் செயற்பாடுகளை நீங்கள் விரிவுபடுத்தி எங்களுடைய விவசாயிகளை நிர்ணயிக்கப்பட்ட விலைக்கு அந்த நெல்வை கொள்ளுவனவு செய்யக்கூடிய ஏற்பாடுகளை நீங்கள் செய்து தர வேண்டும். அது மாத்திரமல்ல, அம்பாறை மாவட்டத்திலே உங்களுக்கு தெரியும் ஆசியா கண்டத்திலே பேர் போன பெரிய ஒரு அரிசி ஆலை இருந்தது. அந்த அரிசி ஆலை கூட இன்று இல்லை. உண்மையிலே நீங்கள் ஒன்றை விளங்கிக் கொள்ள வேண்டும். வடக்கு கிழக்கு பிரதேசங்களிலே யுத்த சூழலால் பாதிக்கப்பட்டு பல கைத்தொழிற்பேட்டைகள் இன்று இருந்த இடமே இல்லாமல் ஆக்கப்பட்ட நிலைமை இருக்கின்றது. இவ்வாறு இருக்கிற பொழுது அந்த பிரதேசங்களை எதிர்காலத்தில் எவ்வாறு நீங்கள் அபிவிருத்தி செய்ய முடியும்? உண்மையிலே இந்த விவசாயத்தை மேம்படுத்த வேண்டுமானால் விவசாயிகள் மேம்படுத்தக்கூடிய, விவசாயிகளை கவரக்கூடிய பணிகளை எங்களுடைய அமைச்சியினூடாக முன்னெடுக்க வேண்டும். இப்பொழுது எங்களுடைய விவசாயிகள் கூடுதலானவர்கள் விவசாயத்துறையை கைவிட்டு வெளிநாடு செல்லக்கூடிய நிலைமைதான் இருக்கின்றது. ஏனென்றால் அதை அவர்களுடைய உற்பத்தியை விட செலவு கூடுதலாக இருக்கிறது என்கின்ற அடிப்படையில் இவ்வாறான வேலை திட்டங்களை அவர்கள் முன்னெடுத்துக் கொண்டிருக்கின்றார்கள். எனவே எதிர்காலத்தில் இந்த விவசாயத்துறையை மேம்படுத்தக்கூடிய வேலைகளை நெல்லை கொள்வனவு செய்கின்ற பொழுது அதை இலகுவாக அவர்கள் விற்பனை செய்யக்கூடிய ஒரு சூழலை நீங்கள் ஏற்படுத்தி கொடுக்க வேண்டும். கடந்த காலங்களில் எங்களுடைய பிரதேசங்களிலே சில நெல்லை, அதாவது அரசு அரிசி ஆலைகளிலிருந்து இந்த நெல்லை கொள்வனவு செய்த விடயங்களும் இருக்கின்றது. குறிப்பாக சில விடயங்களை பேச வேண்டும். கல்முனை கரவாகுபட்டை என்று சொல்லப்படுகின்ற கல்முனை கரவாகு, நற்பட்டிமுனை வடக்கு, நற்பட்டிமுனை மேற்கு என்று சொல்லப்படுகின்ற அந்த பிரதேசத்திலே 2005 2010 வரைக்குமாக நியாப் திட்டத்தினூடாக பல திட்டங்களை முன்மொழிந்து, 10 திட்டங்களை முன்மொழிந்து அந்த பணிகளை ஆரம்பித்திருந்தார்கள். அதில் கிட்டத்தட்ட 950 ஏக்கர் மிகவும் வளம் கொழிக்கின்ற விளைநிலங்களாக இருந்து கொண்டிருக்கின்றது. ஆனால் மழைக்காலங்களில் அவர்கள் வருடத்தில் ஒரு போகம், சிறு போகம் மாத்திரம் தான் செய்வது. அந்த திட்டத்தினூடாக, அதாவது வெள்ளப்பெருக்கெடுத்து விவசாயிகளின் விளைநிலங்களை பாதிக்குது என்கின்ற அடிப்படையில் பல விடயங்களை அவர்கள் முன்னிறுத்தியிருந்தார்கள். 10 திட்டங்களை அவர்கள் முன்னிறுத்தியிருந்தார்கள். ஆனால் இந்த வேலைகள் பூர்த்தியாகின்ற முன்னரே நியாப் திட்டம் முடிவிட்டு அங்கிருந்து வெளியேறியிருக்கிறார்கள். குறிப்பாக வழுக்கமடு ஆறு அகற்றுதல் மற்றும் இவ்வாறு பல 10 வேலைத்திட்டங்களை முன்னிறுத்தி இந்த வடிச்சல் பாய்க்கல்கள் எல்லாம் புனரமைக்கிற திட்டங்களை அவர்கள் முன்னிறுத்தியிருந்தார்கள். ஆனால் கடந்த வருடம் கூட
சிறுபோகத்திலே
பிரதி சபாநாயகர் அவர்களே, கௌரவ உறுப்பினர் சார்ஸ் நிர்மல்நாதன் அவர்களின் நேரத்திலிருந்து 5 நிமிடத்தை எனக்கு வழங்குமாறு கேட்டுக்கொள்வது. பெரும் சிறுபோகத்திலும் கூட அந்த நீர் பெருக்கெடுத்து விவசாயிகளின் விளைநிலங்களை நாசம் செய்த வரலாறுகளும் இருக்கின்றது. எனவே இந்த நியாப் திட்டத்தின் கீழ் இனங்காணப்பட்ட அந்த 10 வேலை திட்டங்களையும் முடிவுறுத்துவதன் ஊடாக அந்த விவசாயிகள் எதிர்காலத்திலே இருபோக வேளாண்மை செய்யக்கூடிய அவர்களின் விளைச்சலை அவர்களுடைய பொருளாதாரத்தை இந்த நாட்டின் பொருளாதாரத்தை மேம்படுத்தக்கூடிய வகையிலே அமையும். எனவே அந்த திட்டத்தினை நீங்கள் கட்டாயமாக நடைமுறைப்படுத்த வேண்டும். அது மாத்திரமல்ல, கவுடாதி தீவு என்று சொல்லப்படுகின்ற அந்த இடத்திலும் கூட அது ஆற்றாங்கரை அண்டிய சவளக்கடை, நாவிதன்பலி, அன்னமலை, காரக்குடா, குடியிருப்பு முனை போன்ற அந்த பிரதேசங்களில் அண்டிய 1000க்கும் மேற்பட்ட ஏக்கர் இருக்கின்றது. இது அதாவது உவர்நீர் இந்த வயல்வெளியை வெள்ளமாக பரவி செல்கிற பொழுது அந்த விளைநிலங்கள் பாதிக்கப்பட்டு கொண்டிருக்கின்றன. அந்த இடங்களுக்கும் நீங்கள் அதாவது கனரக அதாவது நீரிலே மிதக்கக்கூடிய கனரக வாகனங்களை பயன்படுத்தி அந்த கணக்கட்டுகளை செப்பனிடுவதன் ஊடாக அந்த பிரதேசத்திலும் இந்த விளைச்சலை அதிகரிக்கக்கூடிய ஒரு சூழல் இருக்கின்றது. எனவே அந்த விடயத்தினையும் நீங்கள் விரைவுபடுத்தி செய்து தர வேண்டும். அதே போன்று கல்லோயா திட்டம் என்று சொல்லப்படுகிற 1952-56 அந்த காலகட்டத்திலே திருக்கோவிலை வலதுகரை வாய்க்கால் என்று சொல்லப்படுகிற அந்த வாய்க்காலை அப்போதைய பிரதம மந்திரியாக இருந்த இந்த நாட்டிலே பல பணிகளை செவ்வனை செய்து முடித்த டிஎஸ் சேனாயக்கா அவர்கள் அந்த திட்டத்தை நடைமுறைப்படுத்துவதாக முன்னெடுத்திருந்தார். இருந்தும் அந்த திட்டம் இடைநடுவிலே கைவிடப்பட்டது. கிட்டத்தட்ட திருக்கோவில் ஆலையடி வேம்பு பிரதேசங்களிலே 20,000க்கும் மேற்பட்ட நிலங்கள் வானம் பார்க்கின்ற பூமிகளாகத்தான் இருந்து கொண்டிருக்கின்றன. இந்த திட்டத்தை முழுமையாக நடைமுறைப்படுத்துகிற பொழுது அங்கு விவசாயம் மாத்திரமல்ல, கால்நடைகள், ஏனைய மேட்டுநில பயிர்களை கூட சிறப்பாக முன்னெடுக்க முடியும். எனவே அந்த திட்டத்தினை கடந்த மாதத்துக்கு முந்தைய மாதம் எங்களுடைய நாட்டின் கௌரவ பிரதம மந்திரி அவர்கள் அம்பாறைக்கு வருகின்ற பொழுது அந்த பிரதேச மக்களால் அந்த முன்மொழிவுகள் சமர்ப்பிக்கப்பட்டிருக்கின்றன. அவ்வாறு அந்த திட்டம் நடைமுறைப்படுத்தப்படுகிற பொழுது அந்த பிரதேசத்திலே விவசாய திட்டம் மேம்படுத்துவது மாத்திரமல்ல, அந்த மக்களும் இந்த நாட்டின் ஒரு பொருளாதாரத்தில் உயர்ந்தவர்களாக, இந்த நாட்டுக்கு பொருளாதாரத்தை ஈட்டி தருபவர்களாக விளங்குவார்கள். இன்று உங்களுக்கு தெரியும், கால்நடை வளர்ப்போர் கூட தண்ணி இல்லாத ஒரு பாரிய பிரச்சனையை எதிர்கொண்டிருக்கிறார்கள். அதே போன்று சில இடங்களிலே மேட்டுநில பயிர் செய்கின்ற மக்கள் கூட அந்த இடங்களில் மேட்டுநில பயிரை செய்ய முடியாமல் குடியெலும்புகிற ஒரு நிலைமை திருக்கோவில் பிரதேசத்தில் இருந்து கொண்டிருக்கிறது. இந்த நிலைமையெல்லாம் நாங்கள் மாற்றம் பெற வேண்டுமானால் நிச்சயமாக அந்த பிரதேசத்திலே அதாவது விவசாயத்தை மேம்படுத்தக்கூடிய பல திட்டங்களை நாங்கள் முன்னெடுக்க ஊடாகவே அதனை மாற்றியமைக்க முடியும். குறிப்பாக உங்களுக்கு தெரியும், நாங்கள் வடக்கு கிழக்கு என்று அடிக்கடி பேசுவது எங்களுடைய மக்களின் நலன் சார்ந்த விடயங்களுக்காக தவிர நாங்கள் வேற எந்த அரசியலுக்குமாக அல்ல. நீங்கள் ஒன்றை சிந்திக்க வேண்டும், இந்த கிழக்கு மாகாணத்தை பார்க்கலாம் அல்லது வடக்கு மாகாணத்தை பார்க்கலாம், பல கைத்தொழிற்பேட்டைகள் இருந்த இடங்களே இன்று இயங்க முடியாமல் இருக்கின்றது. அவ்வாறு இருக்கிற பொழுது எங்களுடைய மக்களின் வாழ்க்கை தரத்தை எவ்வாறு உயர்த்த முடியும்? நான் இப்பொழுது பேசிய சவளக்கடை அரிசி ஆலை என்று சொல்லப்படுகிற பொழுது நான் அப்படியான கட்டடங்களை காணவில்லை இந்த நாட்டில், அவ்வாறு இருந்திருந்தது. ஆனால் இன்று அந்த இடமே இல்லை. அதே போன்றுதான் இறக்காமத்திலே அந்த மக்கள் போட்டு ஃபேக்டரியை இயக்கிக் கொண்டிருந்தார்கள். ஆனால் இன்று இராணுவத்தினர் அந்த ஃபேக்டரியை இயக்குகிறார்கள். அந்த பிரதேச மக்கள் 1 ஏக்கர் காணி கூட இல்லாத மக்களாகத்தான் இருந்து கொண்டிருக்கிறார்கள். இதே போன்றுதான் மண்டலும் அவ்வாறு ஃபேக்டரிகள் இயங்கின. இவ்வாறு எங்களுடைய வடக்கு கிழக்கு பிரதேசங்களிலே எங்களுடைய மக்கள் கைத்தொழிற்பேட்டைகளை உருவாக்குவதனூடாக எதிர்காலத்தில் அவர்களுடைய நாளாந்த வருமானத்தை அதிகரிப்பது மாத்திரமல்ல இந்த நாட்டுக்கும் பொருத்தமானவர்களாக இருப்பார்கள் என்பதில் எந்த விதமான சந்தேகமும் இல்லை. இன்னொரு விடயத்தை நான் பேச வேண்டும். எங்களுடைய நாவிதன்மலை பிரதேசத்திலே மணமேடு என்று சொல்லப்படுகிற 200 ஏக்கருக்கும் மேற்பட்ட காணி இருக்கின்றது. 1990ஆம் ஆண்டு இந்த நாட்டில் யுத்தம் நடைபெற்ற பொழுது தொடர்ச்சியாக இந்த விவசாயிகள் அந்த வேளாண்மையை செய்து வந்தார்கள். இராணுவத்தினர் தடை செய்தார்கள். அவர்கள் அந்த வேளாண்மை செய்கின்ற இடத்திற்கு கிட்டத்தட்ட 100 மீட்டர் ஆத்தால் பாய்ந்து செல்ல வேண்டிய ஒரு நிலைமை இருக்கிறது. அவ்வாறு சென்றுதான் அந்த வேளாண்மை செய்து வந்தார்கள். இப்பொழுது கிட்டத்தட்ட 13 வருடங்களாக மக்கள் நடமாட்டம் இல்லாத காரணமாக அந்த இடங்கள் மிகவும் வனாந்திரமான இடமாக காட்சியளித்துக் கொண்டிருக்கின்றது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, அந்த விவசாயிகளை எதிர்காலத்தில் தங்களுடைய நிலங்களில் சென்று தங்களுடைய விவசாய நடவடிக்கைகளை மேம்படுத்துவதற்கு ஒரு 100 மீட்டர் தற்காலிகமான ஒரு பாதை அமைத்து கொடுத்தால் அவர்கள் அந்த விவசாயத்தை செய்து இந்த நாட்டுக்கும் பொருளாதாரத்தை ஏற்படுத்தி தருவார்கள் என்பதில் எந்த விதமான சந்தேகமும் இல்லை. எனவே இவ்வாறு அம்பாறை மாவட்டத்திலே பல இடங்கள் நான் குறிப்பிட்டிருந்தேன். கவுடாதீபு என்று சொல்லி, அதேபோன்று கல்முனை கரபாகுவட்டை என்று சொல்லி, இந்த இடங்கள் மிகவும் செழிப்புமிக்க பிரதேசங்களாக இருந்து கொண்டிருக்கின்றது. நான் குறிப்பிட்ட இந்த இடங்களுக்கு எதிர்காலத்தில் விவசாய அமைச்சினூடாக பல திட்டங்களை நடைமுறைப்படுத்துவதற்கும் அந்த விவசாயிகளின் விவசாய நடவடிக்கைகளை மேம்படுத்துவதற்கும் நீங்கள் உதவி செய்ய வேண்டும் என்று கேட்டு முடித்துக் கொள்கின்றேன். நன்றி, வணக்கம்.
பௌமி சூத்தி கரு வந்தோம் கரு நஞ்சி சிம்லாப்பிட்டி மெத்தோம் முத்துமாட்டம் இனித்து தஹாட்டக காலத்தில்
மின்துக்கு எந்த கதாநாயகத்துவன்
தஹாட்டை
கரு நியோஜக கதாநாயகத்துவனி ராஜ்ய வெவிலி விவசாய பிரசாஸ்கரண அமாத்தியாஷ அழுத்தர் பாத்தூர் மகே அமாத்தியாஷ இங்கே கத்தாக இஸ்ர மம பொடி உணப்பூரணையாக கரண்டு கமத்தி யார் அபி மொழியும் சங்கவாதே கேட்டுனா மே பராட்டிய பலத்தல சா விசேஷம் மே சுலுகா மத்திய பரிமாண வியாபாரிக்காட்ட இன்றி இத்தின் பீடாவ அப்படி பிரிக்காடுனா சுலுகா மத்திய பரிமாண வியாபாரிக்காட்ட சகன தியுத்து எடி சாத்தப்பாய் வரிடுவார் வரிடுவார் விதாக்கார சகன பேங்குத்து ஆராட்சா வேணும்னே உணுத்து ஆராட்சா வேணும்னே இவாக மே அயவாயலேக்கணத்துல தீனா கரு நியோஜக கதாநாயகத்துமணி அயவாயலேக்கணத்துல பில்லியன விசாக் முதல் வெங்கல்ல தீனா ஆசியான் சாம்ராஜ்ய பேங்குவே நயக் கட்டியது பில்லியன திஹாக் வெங்கல்ல தீனா பில்லியன பணஹ சகனதாயி நாயக்கிரமையா காட்டதுமே சுலுஹா மத்திய பரிமாண வியாபாரிக்காட்ட ஏ பில்லியன பணஹ அப்படி வராப்படுத்து வேணுமா சக்ரிய ஆகாரம் கிரியாத்மக வேணக்கோட்ட பில்லியன தேசிய பணஹாக்கவாகே பொருள் பராசியாக்துல மே சுலுஹா மத்திய பரிமாண வியாபாரிக்காட பஹசு கிரமேகட மூல்ய பாசுகம் சலசார்
ஹோட பிளீஸ் மூலாசனேட்ட கரு அங்கஜன் ராமதாந்த மெத்தா
காரக சபா சபாபத்துமணி ராஜ்ய வெவிலியா விவசாய பிரதிசாஸ்கரண அமாத்தியாஷ அப்படி அமாத்தியாஷே வகீம் விசேஷன்ம ஜனாதிபதி மாசின் மெஹி அமாத்தியாச பத்கர்லாதி அங்க 2255 இலக் நமேஹா 2010 விஸ்வன ஜெயந்தி கெசப் பாத்திரே மகின் மேம் அமாத்தியாஷே பிரதான காரியபாரே வண்ணே ராஜ்ய வெவிலி விவசாயம் பிரதிஹோகத கிரீம் சா ஏவாய் பலதாயிதா சா ஆதாயம் இரணங்கீம் சந்தா அவசிய பிரதிசாஸ்கரண ஹந்தும்வாதீமாய் அப்ப வாக்கியம் விளாத்தின் ஏ காரணாம கரு சபாபதி துமணி அப்ப வெவிலி கர்மாந்த இத்திஹாசிட்டு கியோத் அப்பே பரணம விசேஷமா அப்பநாயனக்கன வெவிலா கேட்டியட் அப்பே ஹந்துவாதே புலம் குருது வகாவ அப்பறட்ட ஹோயாகனாப்பு போ ஆக்கிரமணிக்கேன் பவா புத்துகேசி லந்தேசி இங்கிலீஷ் வேண்டு புலுவா சம்பத் கீப்பியாக கல்பனா கரா எக்கா குருந்து எக்கா கேத்தார எக்கா மினிமுத்து குருந்து வகாவகன தமாய் அப்பே வெவிலி கர்மாந்த கரியர் பிரதமேன்ம பிரச்சலித்தவுனே லோகத்துல இம் பசே இங்கிலீஷ் இங்கே காலம் பசே கோபி இல்லாட கோபிகள் வரதுனும் விவிதாக்காரவு ரோகாபாத சமக தேவகாவ விசேஷன்ம எதாசி ஹெட்டஹத்தே லூல் கந்தர் வத்துவாய் ஜேம்ஸ் டேல தமாய் மே வசி பணஸ்பாகர் ஹெக்டேர் அட்டக முடிமா மே தேவகாவ ஆரம்பிக்கிறேன் இது மே தே கர்மாந்த அத்தக்கதமாய் அப்பிட்ட விசேஷம் இந்தியன் தமிழ பிரஜாவ மே அப்பட்ட பெமினிம ஆரம்பிட்டு மே கம்கரு ஹிகே நிசா விசேஷம் எத்தாசி விசிராமே டிசம்பர் வந்து பிரிமின் டெலக்ஸ் ஹத்லி சுந்தாஸ் துன்சி திஸ்பாக்த காந்தாவன் டெலக்ஸ் திசத்தாஸ் துன்சி அணுவாக்த லமையின் டெலக்ஸ் ஹெட்டாஸ் பன்சி ஹெத்தபாக்த சங்கிரமிக்கோலிஸ் டெலக்ஸ் முழுகான ஹத்லக்ஸ் ஹத்லி சத்தாஸ் ஹத்லி டெதாஸ் துன்சி திஸ்பாக் லங்காவத்துல உடா மெத்தனி தமாய் அப்படி தமிழ சகோதரங்க பெமினிம விசேஷம் ஆரம்பி මේ තේ වගාව ඊට පස්සේ රබර් වගාව අපේ රටාව ප්‍රධානව ඇවිල්ලා හැටියට 1876 දී සර් හෙන්රි වික්‍රමසිංහ තමයි රබර් වගාව ලංකාවට හඳුන්වා දුන්නේ. ඊට පසුව විශේෂයෙන් පොල් වගාව අපේ රට බොහොම පැරණි වගාවක්. මැලේසියාවෙන් අපි කියනවා මුහුදෙන් එන්නේ නැති මේ පොල් ගෙඩිය පාවෙලා කියලා එහෙම පිළිගැනීමක්. නමුත් ඒ නිසා අපි ඉතාම අතීත යන පොල් වගාව. නමුත් මේ ගෙවතු වගාවක ලෙස තිබුණු පොල් වගාව 1860න් පස්සේ තමයි ගරු සභාපතිතුමනි වැවිලි වගාව බවට පරිවර්තනය වුණේ. ඉතින් මේක මේ වැවිලි වගාව අපේ රටේ භූමියත් එක්ක බැලුවොත් ඉතාමත් වැදගත් සභාපතිතුමනි. අපේ රටේ කියලා අපි වර්ග කිලෝමීටර් 65610ක් අපේ රටේ තියෙනවා කියලා සමාවෙන්න හෙක්ටයාර් වලින් බැලුවොත් වර්ග කිලෝමීටර් 65610 හෙක්ටයාර්ස් වලට පරිවර්තනය කරොත් 65,61,000ක් අපේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 65,61,000ක්. එයින් අපි බැලුවොත් වැවිලි වගාවට යට වෙලා තියෙන වාණිජ වැවිලි වලට තේ වලට 267,000ක්, රබර් වලට 133,000ක්, පොල් වලට මම කියන හෙක්ටයාර්ස් වලින් 505,000ක්, වී වගාව වාණිජ වශයෙන් වී වගාවට 1,258,000ක්, අනෙකුත් භෝග වාණිජ ගම්මිරිස් වෙන්න පුළුවන්, කොකෝ වෙන්න පුළුවන්, කරාම්බු වෙන්න පුළුවන් හෙක්ටයාර් 185,876ක්. කියන්නේ මුළු වාණිජ වැවිලි වගාවට අපේ රටේ භූමියෙන් ඇට වෙලා තියෙනවා 23,54,876 හෙක්ටයාර්ස්. ඒ කියන්නේ 65,61,000කින් මුළු භූමියේ 35.8% ගඩු සභාපතිතුමනි අපි වෙන් කරගෙන තියෙන්නේ මේ ආර්ථික මේ වාණිජයේ වැවිලි වගාවලට. එයින් හෙක්ටයාර්ස් 252,000 රාජ්‍ය ව්‍යවසාය යටතේ ඇති භූමි ප්‍රමාණයට. මේ මම කටයුතු කරන විෂයට බාරව හෙක්ටයාර් 252,000ක් තියෙනවා. ප්‍රාදේශීය වැවිලි සමාගම් 21ක් විතර තියෙනවා. රජයේ සතු වැවිලි සමාගම් 3ක්, ජරවස සහ රාජ්‍ය වැවිලි සංස්ථාව සතු ඉඩම්. අර අපි මුළු භූමියෙන් 35.8% වැවිලි වාණිජ වැවිලි වලට, ඒකෙන් 10.7% මේ රාජ්‍ය ව්‍යවසායන් වලට. ඒ නිසා ඉතාම පළල් මේ විෂයක් මේ අමාත්‍යංශයට තියෙනවා. මේ ප්‍රතිහුගත කිරීම සහ වඩාත් ඵලදායි තැනකට මේ භූමිය රැගෙන යෑමේ වගකීම ගරු සභාපතිතුමනි. මේ වතු සමාගම් ප්‍රථමයෙන්ම රන් පවුම් වතු සහ ස්ටර්ලි පවුම් වතු සහ රුපියල් වතු ලෙස තිබුණා. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනතත් එක්ක මේ රජයට පවරා ගත්තා. ඒ කාලේ විශේෂයෙන්ම තිබුණු ස්වරී භාවය පිළිබඳ ප්‍රශ්නය. මොකද අපිට 48 නිදහස ලැබුණත් ඉඩම්වල ප්‍රබල අයිතියක්, ඒ කියන්නේ භූමියේ 8% ඒ වෙනකොටත් විශේෂයෙන්ම මේ රන් පවුම් මතුවලට අයත් වෙලා තිබුණා. ඒ නිසා ස්වරීත්වයේ භාවය පිළිබඳ වූ හැඟීම්, සමාජවාදී අදහස් මේවත් එක්ක මේ ඉඩම් පවරා ගැනීම සිද්ධ වුණා. තේ හෙක්ටයාර්ස් 1,34,000ක්, රබර් හෙක්ටයාර්ස් 64,000ක්, පොල් හෙක්ටයාර්ස් 22,000ක්, වතු 502ක් එකවර පවරා ගැනීම සිද්ධ වුණා භූමියේ 8%. මෙතන හැබැයි ලොකු ප්‍රශ්නයක් දැක්ක මේ පවරා ගැනීමත් එක්ක දැවැන්ත විදිහට දේශපාලනයේ මේ පරිපාලනයට ඇතුළත් වුණා. බොහොම හොඳ හැඟීමකින්, ප්‍රගතිශීලී හැඟීමකින් කර මේ පවරා ගැනීම ප්‍රායෝගිකව ගත් කල ලොකු ප්‍රශ්නවලට මුහුණ දුන්න ගරු සභාපතිතුමනි ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ JEDB සහ රාජ්‍ය වැවිලි සංස්ථාව මගින් මේ පාලනයන් සිද්ධ වුණේ. නමුත් යම්කිසි කාලයක් යනකොට ඉතාම මේ අපහසු තත්ත්වයකට, මේ පහළ තත්ත්වයකට මේ පරිපාලනය වැටුණ ගරු සභාපතිතුමනි. ඒ නිසා තමයි ප්‍රාදේශීය වැවිලි සමාගම් වලට මේක පරිවර්තනය කරන්න සිද්ධ වුණේ 1992-95 කාලේ. විශාල පාඩු ලබන්න පටන් ගත්ත මේ JEDB සහ SPC ආයතන මාසයකට ඒ කාලේ මිලියන 400ක පාඩුවක්. අදේ පාඩුව අද දවසට පරිවර්තනය කරා නම් අදත් ඒ ආකාරයේ පාඩුව ගියා නම් වර්ෂයකට රුපියල් බිලියන 15 කතර පාඩුවක් අපිට දරන්න සිද්ධ වෙනවා ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම සුභසාධනය සහ සංවර්ධනයත් ඉතාම අඩු තැනකට පත් වෙනවා. මේව පවත්වාගෙන යන්න බැරි මට්ටමට ආවට පසු විශේෂයෙන් මේ ප්‍රාදේශීය වැවිලි සමාගම් වලට මේ වතු පැවරීම, අලෙවි කිරීම, නැත්නම් කොටස් පැවරීම සිද්ධ වුණා. අපි දැක්කා ඒක යම් යම් අතීතයට ගිහින් බැලුවොත් ධනාත්මක කරුණු බලන්න පුළුවන්. දේශපාලන බලපෑම අඩු වුණා, කාර්ය මණ්ඩල වැටුප්පාදේ වැඩි වුණා, තේ නිෂ්පාදනය එහෙම ඉතාම හොඳ තැනකට. දැන් 2016 වෙනකොට චීනයට පමණක් දෙවනි. 2016 වෙනකොට චීනය ඩොලර් බිලියන 1.5ක තේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝක නිෂ්පාදනයෙන් 22.8ක්. ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.3ක. ඒ කියන්නේ මුළු නිෂ්පාදනයෙන් 19.2ක නිෂ්පාදනයක්. ඒක හොඳ තත්ත්වයක්. මේ වැඩි සමාගම් හරහා තමයි කෙරුණේ. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීම වාගේ ධනාත්මක ලක්ෂණ මේ ඒ වගේ මේ සමාගම් මුලින් හොඳ ප්‍රාග්ධනයක් මේ සඳහා යොදලා තිබුණ යම් ආකාරයේ රජයේ මේ බතුවල මේ මේ গোল্ডන් ෂෙයා හෝල්ඩර් වුණා මහා භාණ්ඩාගාරයේ රන් කොටස් කරුවා. ඒ රන් කොටස් වල අයිතිය පාලනය කරන්න අපි වැවිලි කල්පනා කරන ආයතනයක් තමයි මේ වතු අධීක්ෂණය. අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට මේක කරනවාද කියලා සොයා බලන්න පත් කරුණු ලැබුවේ ගරු සභාපතිතුමනි. එතන පොඩි ප්‍රශ්නයක් තිබුණා එක් අධ්‍යක්ෂකවරයෙක් යටතේ කුඩා කඩදායමක්. හැබැයි අධීක්ෂණයක් වුණාද කියන ගැටලුව අපිට මතුණා ගරු සභාපතිතුමනි එක පැත්තකින්. ඊට අමතරව ඍජුව රාජ්‍ය ආයතන ලෙස ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ වැවිලි සංස්ථාවේ යම් ප්‍රමාණයක වතු පාලනය වුණා. ඊට අමතරව රජයේ සමාගම් ලෙස වයඹ වතු සමාගම, හලාවත වැවිලි සමාගම, ඇල්කඩුව වැවිලි සමාගම සහ විශේෂයෙන් තේ කර්මාන්ත ශාලා මුල් කරගත් කළුබෝවිට යන සමාගම ක්‍රියාත්මක වුණා. අද අපේ අමාත්‍යාංශය යටතේ ඍජුව තියෙන්නේ මේ ආයතන. අපි බැලුවොත් ගරු සභාපතිතුමනි, දැන් මම කියපු ආයතන වල අපි බැලුවත් 2021 සංඛ්‍යා ලේඛන බැලුවොත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ 2021 අලාභය මිලියන 490ක්. විශාල වතු ප්‍රමාණයක් තියෙන ආයතනයක්. ඒ වගේම රාජ්‍ය වැවිලි සංස්ථාවේ මිලියන 231ක්. කල්බෝවිටියන් තේ කර්මාන්ත ශාලාවේ මිලියන 14. මේ 2021 මට ලැබුණු දත්ත. පලාවත වැවිලි සමාගමේ මිලියන 510ක ලාභයක් තියෙනවා. කුරුණෑගල වැවිලි සමාගම මිලියන 468ක ලාභයක්. ඇල්කඩුව මිලියන 322ක්. ඉතින් මේ ලාභත් අපි බලන්න අවශ්‍යයි. හැබැයි ඵලදායිතාව නැත්නම් ලෝකෙත් එක්ක තරම් කරන්න පුළුවන් ලාභදායිත්වයක අපි ඉන්නවාද කියලා ගරු සභාපතිතුමනි. අපි අවසාන වශයෙන් යම්කිසි විශ්ලේෂණයකට આવොත් මේ ප්‍රාදේශීය වැවිලි වතු සමාගම් ඒ වගේම රජයේ සත් සමාගම් අපි මේ වගාවකින් නැත්නම් වර්තමානයේ වාණිජ වැවිලි භෝගිකයින් බලාපොරොත්තු වෙන කරුණු අපි ආපස්සට බැලුවොත් සාධාරණව ඉෂ්ට වෙලා තියෙනවද කියලා අපිට බලන්න සිද්ධ වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ලෝකයේ සමග බලන්න ඕන මෙව්වා ඵලදායිතාව පිළිබඳ විශේෂයෙන්ම අපේ අපනයන භෝග වල ඵලදායිතාව නැත්නම් අපනයන භෝග ව්‍යාප්තිය මේ සුවිශාල භූමි ප්‍රදේශයේ සාර්ථකව කෙරුණද මේ අපි ගත්ත යම් යම් ප්‍රතිසංස්කරණ වලින් කියලා අපිට බලන්න වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේ මේ ඵලදායිතාව අපි ලංකාවේ අපි කියනවා මේ අහවල් සමාගම ලාභයක් ආරම්භ කරනවා කියලා. හැබැයි මේ සමාගමේ පොල් ගසකින් වර්ෂයකට යන ලබන ඵලදායය වාගේ දෙගුණයක් ලබනවා නම් මැලේසියාව, දෙගුණයක් ලබනවා නම් ඉන්දියාව, අපි නියම ඵලදායිතාවේ භුක්ති විඳිනවද, මේ රටේ ජනතාවට එහි අයිතිය ලැබෙනවද කියන ප්‍රශ්නේ පිළිබඳ අපිට ආපහු හැරලා බලන්න සිද්ධ වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම රජයට ලැබෙන ප්‍රතිලාභ බදු වෙන්න පුළුවන්, මේ බිම් කුලිය වෙන්න පුළුවන්, ඒවා ප්‍රමාණවත්ද. ඒ වගේම යම්කිසි අගය එකතු කිරීමක්, අපි හැමදාමත් පොල් ගෙඩිය හදලා, තේ දල්ලා හදලා, රබර් කේප් රබර් ටික හදලා ආනයන කරනවද, යම්කිසි එයින් එහා දේවල් වලට මේ සමාගම් වලට මේ ආයතන වලට යන්න පුළුවන් වුණාද කියන එක අපි සොයා බලන්න වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම භෝග විවිධාංගීකරණය ලෝකයට ගැළපෙන විදිහට යම් යම් අලුත් දේ හොයාගන්න අපි කටයුතු කරලා තියෙනවා කියන එක ගැන අපිට ආපහුවරලා බලන්න වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම නව තාක්ෂණය අපි මේන් කොපමණ ප්‍රමාණයකට නව තාක්ෂණය යොදාගෙන තියෙනවද? අඩුම ගානේ මේ ජල බිඳු තාක්ෂණය වෙන්න පුළුවන්, වෙනත් වාරි තාක්ෂණයක් වෙන්න පුළුවන්. අපි දන්නා මේ සමහර විශාල ප්‍රමාණයක් වියලි කලාපී තියෙනවා. කොපමණක් මේ කාල සීමාව තුළ යොදාගෙන තියෙනවද කියන එක ආපස්සට බැලුවොත් අපිට සතුටු වෙන්න පුළුවන්ද කියන එක සභාපතිතුමනි අපි බලන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කොපමණ ප්‍රමාණයකට මේ වැවිලි වගාවන් මගින් පෙරිලා තියෙනවද, පාර හැදිලා තියෙනවද, අනිකුත් පහසුකම් සංවර්ධනය වෙලා තියෙනවද, ඒවාගේම අපි සමග ඇතිකරගත් ජියුසුම් මනුව කටයුතු කිරීම පිළිබඳ අපිට ආපස්සට හැරලා බලන්න වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි කොතෙක් දුරට මේ අනුගමනය කරලා තියෙනවද ඒවාගේ මේ සමහර සමාගම් මේ ද්විතීයක කළමනාකරණ සමාගම් පිහිටවාගෙන කළමනාකරණයේ මූල්‍ය කළමනාකරණයේ ඔවුන්ට බාර දීලා ඔවුන්ට කරන ගෙවීම් තුළ ඇතිවන තත්ත්වය ඔවුන්ගේ ලාභදායීත්වය අඩුවීම රජයට ලැබෙන වතු මුදල අඩුවීම පිළිබඳ සැබෑ තත්ත්වය මොකක්ද මේවා ගැන අපිට හොයලා බලන්න වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි ඒ වගේම වැදගත්ම දේ සේවක සුභ සාදරය මේ වතුවල ඉන්නවා ගරු සභාපතිතුමනි සාමාන්‍ය වැඩ කරන පවුල් මේ වතු ටික ඔක්කොම බැලුවොත් වැඩ කරන පවුල් 107,784ක් ඉන්නවා ඉතාම විශාල ප්‍රමාණයක් 107,784ක් වැඩ කරන පවුල් ඉන්නවා මේ වතු ආයන්වල ඒ වගේ වැඩ නොකරන වත්ත වැඩ නොකරන ඒත් එහි පදිංචි පවුල් අපි දන්නවා නගර වැඩට යනවා කොළඹ වැඩට එනවා ගාමන් ෆැක්ටරි වැඩට යනවා එහෙම පවුල් ඉන්නවා 147,192ක් ජල වශයෙන් මේ වතුවල පදිංචිකරුවන් ඉන්නවා 254,976ක් පවුල් මේ විශේෂයෙන් මේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ දමිළ සහෝදරවරු ඔවුන්ගේ මේ සුභ සාධනය මේ කාල සීමාව තුළ සාර්ථකව ඉෂ්ට වුණාද කියලා අපිට අපව හැරලා බලන්න වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි වැටුප වෙන්න පුළුවන් නිවාස වෙන්න පුළුවන් ඔවුන්ගේ අධ්‍යාපනය වෙන්න පුළුවන් සෞඛ්‍ය වෙන්න පුළුවන් වෙනත් අයිතිවාසිකම් වෙන්න පුළුවන් හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන්ද අපේ ප්‍රදේශවල මේ ජනතාවෙක ජීවත් වෙන ජනතා නියෝජ්‍යයෙක් හැටි මම දකිනවා මේ රටේ අඩුම පහසුකම් භුක්ති විඳින ජනතාව බවට මේ වතු ප්‍රජාව පත් වෙලා තියෙනවා සභාපතිතුමනි අපිට කනගාටුවෙන් කියන්න වෙන්නේ ඉතින් මේ මේවා පිළිබඳ අපිට ආපස්සට හැරිලා බලන්න වෙලා තියෙනවා අපේ අරමුණු කරා අපි ගිහින් තියෙනවා
Honorable Minister you have 2 more minutes
ඕකේ ඉතින් ගරු සභාපතිතුමනි මෙන්න මේ සියල්ලටම මැදිහත් වීමට දැන් රජයට සිද්ධ වෙලා තියෙනවා මේ ප්‍රතිසංස්කරණ ප්‍රතිහෝගත කරන තුල දැන් ඊයේ දවසේ ජනාධිපතිතුමා මේ වතු පාලක සමාගම් කැඳවලා උන්ට කිව්වා වතු සේවකේ දිල්ලන වැටුප රුපියල් 1700ක් මෙන්න මේ 1700 ගෙවන්න පුළුවන්ද බැරිද කම්කරු අමාත්‍යතුමාටත් ඒක බාර දුන්න සාකච්ඡාව දෙසැම්බර් 31ට පෙර කරුණාකරලා කියන්න මේ 1700 ගෙවන්න පුළුවන්ද එහෙම නැත්නම් ඔබලාට ගෙවන්න පුළුවන් ගාන කීයද ඒ වගේම නිවාස වහා සකස් කිරීම පිළිබඳ ඉන්දියාව සමග වැඩපිළිවෙලක් යනවා ඒ සඳහා භූමිය වෙන්කර ගැනීම පිළිබඳ සාකච්ඡා වාරයක් ආරම්භ කරනවා අපි මේ 14 වෙනිදා මේ සාකච්ඡා වාරය ආරම්භ කරනවා ඒ වගේම වතුවල ඵලදායිතාවය අපනයන සහ ඵලදායකත්වය පිළිබඳ අපනයන බෝගහා මේක කරන්න කියලා ඒකටත් විශේෂ වැඩපිළිවෙලක් අපි 14 වෙනිදා ආරම්භ කරනවා ඒ වගේම අපි දැක්කා නඩු තීන්දුවක් තිබුණා. තැපැල් ලිපිණයක් තිබුණේ නැහැ මේ සේවක සහෝදරයන්ගේ වැඩි පිටසකට. නඩු තීන්දුවක් තිබුණා එක් වත්තක වහාම මේ තැපැල් ලිපිණේ දෙන්න එකඟ වෙලා තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිපතිවරයා. ඉතින් අපි ජනාධිපතිතුමාගේ උපදෙස් අරගෙන විශේෂයෙන්ම රජය දැන් සෘජුව පාලනය කරන හැම වත්තකටම වහා දැනුම් දීමක් කරා චක්‍රලේඛයන් මගින් මේ 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 තැපැල් ලිපිණය ඉතා ඉක්මනින් ලබා දෙන්න කියලා. ඒ වගේම අපි දැක්කා මේ ආපස් හැරිලා බලනකොට මේ අධීක්ෂණය මේ වතු සමාගම් පිළිබඳ සභාපතිතුමනි ප්‍රමාණවත් වෙලා තියෙනවාද ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වඩා ශක්තිමත් ස්වාධීන අධීක්ෂණ ආයතනයක් මේ වතු වෙනුවෙන් පත් කරන්න අවශ්‍යයි කියලා. ඒ වගේම වතු සමාගම් මුහුණ දෙන ගැටලුත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම මේ රබර් පිළිබඳ රෝගයක් තියෙනවා. ඒකට තමයි මැදිහත් වෙනවා ලබන සතියේ. ඒ නිසා මේ අලුත් මේ මේ ප්‍රති සංස්කරණයට අපි බලාපොරොත්තු වෙනවා. මේ දැනට රජය පාලනය කරන වතු නව ව්‍යවසායකින් යටතට වඩාත් විවිධභාවයෙන් සේවක අයිති උපරිම ලෙස සුරකින පරිදි අපරාධ භෝග වලට මුල්තල දීලා නව තාක්ෂණය ගෙනෙන පරිදි ලොවට ගැලපෙන විවිධාංගකරණයකුත් එක්ක ඉදිරියට ගෙන යන්න
ප්‍රසස්
කරන තුලින් ඒක තමයි අපේ බලාපොරොත්තුව මේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තුනෙන් එකක් වෙච්ච වැවිලි භෝග වගාව රටට ඵලදායි රට උඩට ගන්න පුළුවන් ව්‍යාපෘතියක් බවට පත් කිරීම බොහොම ස්තුතියි
thank you Honorable Member, what is the point of order?
ගරු සභාපතිතුමා මගේ රාජ්‍ය අමාත්‍යතුමාගේ අවසරය ඇතුව මට පැහැදිලි කර ගැනීමක්
මගේ this is not a point of order.
රාජ්‍ය අමාත්‍යතුමාගේ අවසරය ඇතුව මගේ වෙලාවෙන් අඩු කරගන්න මගේ වෙලාව තියෙනවා මගේ වෙලාවෙන් අඩු කරගන්න මගේ ලා ගරු රාජ්‍ය අමාත්‍යතුමනි මේ ඊයේ වෙනකොට ජනාධිපතිතුමා මේ ප්‍රාදේශීය වැවිලි ආයතන එක්ක සාකච්ඡාවේදී කියලා තියෙනවා නැවත කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකට යන්න කියලත් ඒ වගේම 1700ක පඩියක් ලබා දෙන්න කියන එකත් මේ සභාවේදී අත්වෙනිදා ලේබර් මිනිස්ට්‍රි විවාදයේදී ලේබර් මිනිස්ටර් කියලා තිබ්බා පඩිපාලක සභාවට නැවත යනවා කියලා ඒ වගේම මේ කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකේ අසංකරණ මේ වෘත්තීය සමිති දෙකම රජයේත් එක්ක ඉන්නේ එතකොට ඒ වෘත්තීය සමිති දෙකම කියලා තිබ්බේ මේ කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකට යන්න ඕනේ කියන එක. එතකොට අපිට සැකයක් තියෙනවා මේ මේ 1700 කියන එක කම්කරුවන්ගේ ඉල්ලීමක් නෙවෙයි. කොතනත් කම්කරුවෝ ඉල්ලීමක් කරලා නැහැ. ඒතකොට ජනාධිපතිතුමා කියලා තියෙනවා කම්කරුවන්ගේ ඉල්ලීම අනුව 1700 කියන එක නැවත කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකට යන්න කියන එක. එතකොට මේ දෙකම ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ මේ ප්‍රාදේශීය වැවිලි කර්මාන්ත සමාගම් වල ඉල්ලීම අනුවද එහෙම නැත්නම් මේ කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකට සහභාගි වෙන මේ ට්‍රේඩ් යුනියන් එක එල්ලීම යනවද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. පෙරදෙනිය විශ්වවිද්‍යාලය කියලා තියෙනවා සාමාන්‍ය දැනට තියෙන ඉන්ෆ්ලේෂන් එක අනුව මේ පෞලක ජීවත් වීමට දවසකට 3250ක්වත්
ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමාට අවශ්‍යලා තියෙන තම පැහැදිලිව මේ නාම 200 කියන වැඩසටහනකුත් අපි දැක්කා මේ වතු සහෝදරවරුන්ගේ ජීවන තත්ත්වය ඔව් මේ සැබේ සමාජයේ දෙවනි පෙළේ ප්‍රවේශයෙන් නොවන තැනට ගේන්න. අන්නේ සඳහා වූ පියවරයන් රාශියක් තමයි අපි මේ ගන්නේ මේ සාකච්ඡා වලින් පස්සේ ඔබතුමාලා එක්ක කතා කරන්න පුළුවන්. ඒ නිසා මේක කවුරුත් එක වෙනම මේ කතා කරපු කාරණා නෙවෙයි අවංකව මේ රටේ වැවිලි ව්‍යාපාරයත් පවතින අතරේ වතුකම් කරුවාගේ ජීවන තත්ත්වය නගා සිටවන්න ගත හැකි පියවර හැටියට තමයි අපි මේ පිළිබඳව මැදිහත් වෙලා ඉන්නේ ජනාධිපතිවරයා.
Thank you.